හොඳයි, මම අරුණ මහත්තයෙන් ඉල්ලා සිටිනවා අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ගරුතර ස්වාමින් වහන්ස, මා භාවනාව සඳහා ආධුනිකෙක් වන අතර පරයංක භාවනාවට වාඩි වූ විට පාදවල හිරිවැටීම නිසා වේදනාවක් තදින් ඇතිවේ. මේ නිසා සිහිය පිහිටවීමට පවා අපහසුය. මෙය ඇතිවන්නේ මාගේ සිහිය පිහිටවීමේ දුර්වලකමක් නිසාද, නැතිනම් එසේ දැනෙන වේදනාව ඉවසාගෙන සිහිය පිහිටවීම කළ යුතුද? පැයක් පමණ භාවනාවේ යෙදෙන්නෙකුට එසේ පාදවල පිරිවැටීම සාමාන්‍ය දෙයක්ද?
කොහොමත් අපිට ටික කාලයක් යනකම් ඉතින් එක එක ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මොකද මේ අපි තීඳගෙන ඉඳලා පුරුදු කට්ටිය නෙමෙයිනේ නේද? ඒ නිසා පොඩ්ඩක් ඉතින් මුලදී ඔය වගේ ප්‍රශ්න එනවා. හැබැයි බලන්න මේ වාඩුණාම කකුලක් නිකන් යට වෙලා තියෙනවා නම් ඕක ඉක්මනට එන්න පුළුවන්. අපි දැන් කකුල් දෙක මෙහෙම එකරකට එකක් එක මත එක තියන්න තියෙනකොට අර ලේ ගමනා ගමනය ඇන හිටලා එතකොට හිරිවැටෙන එක ඉක්මනටම වෙන්න පුළුවන් එකකට එකක් හිර වෙලා තියෙනවා නම්. හැබැයි ඔය ටිකක් පහසු ඉරියව්වක් තියෙනවා මේ කකුල් දෙක එකකට එකක් තියන්නේ නැතුව එක කකුලක් තියලා අනිත් කකුලක් තියෙන්නේ අර එකම සමාන මට්ටමේ එකක් මත එකක් කොහොම නෙමෙයි. ඉතින් මෙහෙම තියෙනකොට එක සමාන මට්ටමේ මේ විදිහට තියෙනකොට එක අර එකක එකක් තෙරපුමක් දැනෙන්නේ නැති නිසා ඔය වගේ අර ලේ ගමනාගමනේ ප්‍රශ්න හිටින්නේ නැහැ. එතකොට හිරිවැටීම් වෙන්න තියෙන හැකියාව බොහෝ දුරට අඩුයි. හැබැයි ඉතින් එහෙම හිටියත් පැයක් විතර යනකොට හිරිවැටෙන්න තියෙනව කොහොමත් වෙන්න පුළුවන්. එතකොට ඉතින් Taman තේරුම් ගන්න අරගෙන මේක දැන් හිරිවැටිගෙන එනවා කියලා සිහියෙන් Tamanගේ ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කරගත්තට වරදක් නැහැ. මොකද ඉතින් මේ කය කියන්නේ මේ හැමතිස්සෙම සුවය එළදෙන එළවන දෙයක්ම නෙමෙයි. මේක හැමතිස්සෙම ඉතින් විදුම් කැක්කුම් දෙන කැපිලි කැටිලි සිද්ධ වෙන පිරිමි අද්දන අපේ ලොකු සානසික කියන්නේ පීරි ගාන ස්වභාවයක් කියලා. ඉතින් පීරි ගානෝ වගේ තත්ත්වයක් මේකේ තියෙනවා කොයි වෙලාවෙත්. ඉතින් ඒ නිසා මේකෙන් අපිට සම්පූර්ණ සුවදායී බවක්ම මුළු පැය පුරාම බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒ නිසා මුලදී කොහොමත් නිතින් හරිම අමාරුයි. මුලදී සෑහෙන නිතින් වේදනාව රිදුම් කැක්කුම් වෙනවා. හැබැයි එහෙම කියලා භවනාව අතහැරලා දාන්න එපා. අපි මේ ඒ වේදනා මැදේ පවා අපි මේ ඉරියව්ව හුරු කරනවා නම් කයත් සිද්ධ වෙනවා එක්තරා අන්දමක පදම් වීමක්. හිත හොඳට සකස් වෙනකොට මේ ඉරියව්වත් කයටත් මේක මේ පුරුදු දෙයක් බවට පත් වෙනවා. මේ පුරුද්ද අපි හදා ගන්න ඕනේ. මේ පුරුද්ද ඉතින් වාඩි වෙලාමයි එන්නේ. වාඩි වෙලා කාලයක් ඉන්නකොට සෑහෙන කාලයක් තිස්සේ භවනා කරනකොට තමන්ට ඉරියව්ව වෙනස් නොකරම පැයක් නෙමෙයි ඊට වඩා වුණත් ඉන්න පුළුවන් ශක්තිය ගොඩ නැගෙනවා. ඉතින් අපි මුලදී පොඩ්ඩක් ඉවසන්න නැතුව මොහොතක් පාසා විනාඩි 10න් 10ට ඉරව මාරු කරන්න ගියොත් අර ඒ කයේ සකස් වෙන එක, කය පදම් වෙන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි කය ඒ විදිහට පොඩ්ඩක් මේ ගත කරන ඉරියව්වට හුරු වෙනකන් පොඩ්ඩක් ඉතින් ඉවසාගෙන යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඕක මගහැරෙන බව තේරුම් අරගෙන භාවනාවේ යෙදෙන්න ඉස්සරහට ඔය ගති දුර වෙලා යාවි.
අවසරයි ස්වාමින් වහන්සේ, ඊළඟ ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, සක්මන් භාවනාව කරන අවස්ථාවේදී ඔසවමි, යවමි, තබමි යන ලෙස කරමි. වම් පාය තබන විට පාදයේ ඉදිරි කොටස පොළවේ වදින බිමට වදින විටම දකුණු පායේ ඉදිරි කොටස එසවීම දැනේ. නැවතී සිටින විට හෘද ස්පන්දනය පමණක් දැනේ. මෙසේ දැනීම නිවැරදිද? පරයංක භාවනාවේදී පිම්බීම හැකිලීම ලෙස මෙනෙහි කරමින් සිට එය නවතා එය මෙනෙහි කිරීමේදී විවිධ සිතිවිලි ගලායි. එවිට සිත පිට ගිය බව දැනි. නැවත පිම්බීම හැකිලිම ලෙස මෙනෙහි කරමි. දිගටම මෙලෙස කිරීම නිවැරදි දැයි කරුණාවෙන් පහදා දෙන්න.
සක්මන් භාවනාවේදී තමන්ට ආස්වාස ප්‍රස්වාස දැනෙන එක නිකන් අමතර ලාභයක් කියලා සලකන්න පුළුවන්. ඒකම අවශ්‍ය නැහැ හැබැයි. ඒ කියන්නේ කිසිසේත්ම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නොදැනුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ සක්මන් භාවනාවේදී අපේ අවධානය යොමු වෙන්නේ කයේ යට කොටසට. පාද හොඳින් පොළවේ ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශය තුළ හිත පවත්වන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත්. දැන් අනිත් එක තමයි සමහරවිට අපිට වැරදි ආකල්පයක් තියෙනවා මේ වම දකුණ කියලා යන විදිහට. එහෙම නැත්නම් ඔසවනවා තබනවා කියලා යන විදිහට. වඩා මේ ඔසවනවා ගෙනියනවා තබනවා කියන එක එක්තරාන්දමකින් නිකන් අර ඇඩ්වාන්ස් කියලා කියන්නේ මේ ටිකක් එහා ගිය එකක් කියලා. එහෙමම නෙමෙයි. ඕකේ අපිට වෙන්නේ මේ වම දකුණ කියලා ගියත් හොඳටම ප්‍රශ්න ප්‍රමාණවත් තමන්ගේ හිත පිට යන්නේ නැත්තම්. නමුත් අපිට වෙලා තියෙන්නේ අර වම දකුණ කියලා මේ යන ක්‍රමේ හරිම සරලයි. සරල බව වැඩි කමටම ඉතින් ඔය අස්සට රිංගනවා සිතුවිලි. එහෙම නැත්තම් අපේ හිතම කියනවා මේක භවනාවක්ද කියලා ඉතින් අපේ හිතම ප්‍රශ්න කරනවා. නමුත් මේ භාවනාව සාර්ථක වෙන්නේ භාවනාව සංකීර්ණ වුණාම නෙමෙයි. භාවනාවක් සාර්ථක වෙන්න නම් පුළුවන් තරම් හිත සංසිඳෙන්න ඕනේ. සරල බවකට යන්න ඕනේ. සරල බව හරහා තමයි හිත ගැඹුරකට යන්නේ. ගැඹුරක් දකින්න හිත ශක්තිමත් වෙන්නේ මේ සරල බව හරහා කෙරෙන මෙහෙයවීමකින්. එතකොට අපිට වම දකුණ කියන එකේදී මේ සරල බව තියෙනවා හොඳටම. ඊළඟට අපි මේ වම දකුණ කියලා පටන් ගත්තත් හොඳට අපිට සතිය පවත්වන්න පුළුවන් නම් මේ කෙලවරේ ඉඳන් එහා කෙලවරට යනකම් හොඳට සතිය පවත්වන්න පුළුවන්කම තියෙනවා නම් අන්න මේ වම දකුණ කියලා පවා මෙනෙහි කරන එක අතහැරලා බලන්න. එතකොට මෙනෙහි කිරීමකින් තොරව කය සිද්ධ කරන මේ ක්‍රියාදාමය, කයේ මේ සිද්ධ වෙන හැපීම්, චලනය වීම, ඊළඟට එසවීම, ගෙන යාම, මේ සියලු සම්පූර්ණ ක්‍රියාවලිය නිකන් අනුංග දෙයක් වගේ දැක ගන්න පුළුවන් නම් අන්න ඒ තරමට මේ සක්මන තව තව ඉස්සරහට යනවා. ඉනිසාර මුලදී හිත පිට යන එක වළක්වා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් තමයි එක්කෝ අපි වම දකුණ වශයෙන් මෙනෙහි කරනවා. එහෙම නැත්නම් ඔසවනවා තබනවා වශයෙන් මෙනෙහි කරනවා. එහෙම නැත්නම් ඔසවනවා ගෙනියනවා තබනවා කියලා මෙනෙහි කරනවා. ඉතින් මේ ක්‍රම තුන තමන්ගේ භාවනාවට අනුරූපව යොදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි වම දකුණ කියලා මෙනෙහි කරනකොට හිත පිට යන ගතිය වැඩි නම් හිතට තව පොඩ්ඩක් කරන්න ඕන කාර්යය ටිකක් වැඩි කරලා දෙනවා. භාර දුර කරලා දෙනවා. ඒ කියන්නේ වම දකුණ කියලා කියනකොට එක අදියරයි තියෙන්නේ. ඔසවනවා තබනවා කියලා කියනකොට එක පාදයකට අදියර දෙකක් තියෙනවා. ඊළඟ පාදෙට ඔසවනවා තබනවා කියනකොට අදියර දෙකක් තියෙනවා. එතකොට අන්න හිතට තියෙනවා ටිකක් වැඩි කොටසක් තියෙනවා, වැඩ කොටසක් තියෙනවා කරන්න. වැඩි වැඩ කොටසක් තියෙනවා. ඒක ආයෙ අර හිතට දැන් පිට ගිහිල්ලා වෙනත් අරමුණක රැඳිලා ඉඳලා ආවොත් එහෙම අර එසවීමේ ක්‍රියාවලියෙන් තමන්ගේ අවධානය ගිලිහිලා දැන් පාදයේ ඔසවන එක නතර වෙන්නේ නැහැනේ අපි මේ හිත වෙන අරමුණකට ගියා කියලා. පාදයේ ඔසවන එක ඒ ආකාරයෙන්ම ස්වභාවිකව සිද්ධ වෙනවා. ඒ පාදයේ ඔසවන ක්‍රියාවලියේ හරියට අපි නිකන් කැමර එකක් තියලා බලාගෙන මෙහෙම යනවා වගේ සමාන්තරව බලාගෙන යනවා වගේ මේ පාදයේ එසවීමේ ක්‍රියාවලියේ හොඳට හිත පවත්වන්න ඕනේ. එක කොනක්වත් එක මොහොතක්වත් අතහැරෙන්නේ නැති විදිහට අපිට පුළුවන් නම් මේ මුළු ක්‍රියාවලියෙම හිත පවත්වන්න අන්නේ තරමට සාර්ථකයි. ඊළඟට නැවතත් පාදය පහත් කරලා මේ තැබීමේ ක්‍රියාවලියේ සම්පූර්ණ ක්‍රියාවලියෙම හිත පවත්වනවා නම් අන්නේ එක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි හිතමු කෙනෙකුට ඕකත් ඔයාස්සෙත් හිත පිට යනවා නම් අන්න මේක මේ අදියර දෙක වෙනකොට අදියර තුනක් කරනවා. ඔසවනවා ඊළඟට ගෙන යනවා තබනවා කියලා අපි තුනකට කඩනවා. එතකොට අන්න හිතට තවත් මේ වැඩ ගොඩක් තියෙනවා දැන්. මොකද මේ සංකීර්ණයි වැඩේ දැන්. එතකොට පිට යන්න අවස්ථාවක් තවත් ඇහිරෙනවා. එතකොට අර එසවීමේ මුළු ක්‍රියාවලියෙමත් හිත පවත්වන්න ඕනේ. ගෙන යාමේ මුළු ක්‍රියාවලියෙත් හිත පවත්වන්න ඕනේ. තැබීමේ මුළු ක්‍රියාවලියෙමත් හිත පවත්වන්න ඕනේ. ඉතින් මේකට හොඳට හිත ශක්තිමත් වුණා නම්, එහෙම නැත්නම් හැකියාව ලැබුණා නම්, සමත් වුණා නම් අන්න මෙනෙහි කිරීම සම්පූර්ණයෙන්ම ටික ටික අතහැරලා ටිකෙන් ටික අතහැරලා තමන්ට පුළුවන් මේ පරීක්ෂා කරලා බලන්න. දැන් මෙනෙහි කිරීමකින් තොරව මගේ අනවශ්‍ය මැදිහත් වීමකින් තොරව දැන් හිතම මේ වැඩේ කරනවද තනියෙන්? තනියම හිතම මේ වැඩේ දැන් එයාට රසයක් වැටහිලා මේ වැඩේට බැහැගෙන හිතම මේ කටයුත්ත කරනවද? කරනව නම් අන්න කරන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. අපි දැන් ඇඟිලි ගහන්න යන්න හොඳ නැහැ. ඉතින් මම හිතනවා මේක මූලික උපදේශක් වශයෙන් ප්‍රමාණවත් වෙයි. අපි ඉස්සරහට තව දුරටත් සාකච්ඡා කරමු.
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය, ගරුතර ස්වාමින් වහන්ස, ආනාපාන සති භාවනාව වැඩිමේදී දීර්ඝව ආශ්වාස ප්‍රශ්වාස ගැනීමෙන් පසුව තරමක් කෙටි ආශ්වාස ප්‍රශ්වාසයට හිත ගමන් කරනවා. ඊට පසු නාසිකාග්‍රේට පමණක් වාගේ ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන්නට පටන් ගන්නවා. ඊටත් පසුව ඊටාම කෙටි වේලාවක් ආශ්වාස ප්‍රශ්වාසයේ නොදෙනී යන්නාසේ දැනෙනවා. ඊට පසුව මගේ සිත ගමන් කරන්නේ ඇතිවෙනවා නැතිවෙනවා වශයෙන් අනිත්‍යතාවය මෙනෙහි කිරීමටයි. ගරුතර ස්වාමින් වහන්ස, ඊට පසුව කෙසේ මෙය දිගට පවත්වන්නේ දැයි නොදනිමි. කරුණාකර ස්වාමින් වහන්ස එය निराකරණය කර දෙන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
ගිහිලා තියෙන ක්‍රමය හරි, ඒ කියන්නේ මුල ටික හරි. දැන් බුදුජානක වහන්සේත් විස්තර කරන්නේ මුලින්ම සතෝව අස්ස සති, සතෝව පස්ස සති. බොහොම සරලව තමන් මේ හුස්ම ගැනීම ගැන දැනුවත් වෙනවා. හුස්ම හෙලීම ගැන දැනුවත් වෙනවා. ඉතින් මේ දේ තමන්ට සාර්ථකව කරගන්න පුළුවන් නම් අන්න තමන්ට වැටහෙනවා ඇතැම් හුස්ම දීර්ඝයි. දීර්ඝයි කියලා කියන්නේ කලින් ගත්ත ආශ්වාසයට වඩා ඔන්න දැන් මේ අවසන් වෙච්ච ආශ්වාසය වැඩි කාල පරතරයක් පැවතුනා. ඉතින් අපි තීරණය කරනවා මේ කලින් එකට වඩා මේ දැන් අවසන් වෙච්ච ආශ්වාසය නම් ටිකක් කලින් එකට වඩා දිගයි. ඉතින් ඊළඟට ප්‍රාශ්වාසයටත් ඔය දෙයම වැටහෙන්න පුළුවන්. ඒ කියන්නේ කලින් ගත්ත ප්‍රාශ්වාසය අපි තුමු තප්පර 20කින් අවසන් වුණා. හැබැයි දැන් මේ අවසන් වෙච්ච ප්‍රාශ්වාසය තප්පර 40ක් ගත වුණා. එතකොට දැන් මේ කාල වශයෙන් මේ දැන් ගත වුණ අවසන් වෙච්ච ප්‍රාශ්වාසය දිගයි. එතකොට මේ දිග වශයෙන් ඔන්න දැන් Tamanට වැටහෙනවා. දැන් අවධානයෙන් ඉන්නවා දැන්. එයාට අවධානය තියෙනවා කලින් අවසන් වෙච්ච එක ගැනත් යම් වැටහීමක් තියෙනවා. දැන් මේ අවසන් වෙච්ච එක ගැනත් වැටහීමක් තියෙනවා. කොහොම හොඳට අපි ඒ ගැන අවධානයෙන් ඉන්නවා නම් එතකොට මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය තව තව සංසිඳෙන්න හුස්ම කෙටි වෙන්න ගන්නත් පුළුවන්. එතකොට එයාට තේරෙනවා අර කලින් හුස්ම ගැනීමට ආස්වාසයට තප්පර 30ක් ගත වුණා. දැන් ගත වුනේ තප්පර 10යි. තප්පර 10යි මොන ආස්වාසය අවසන් වෙලා. ප්‍රාස්වාසයටත් ඒ විදිහටම කලින් ගත වුණා නම් තප්පර 30. ඔන්න දැන් ගතලා තියෙන්නේ තප්පර 10යි. දැන් මම මේ නම්බර දෙන්නේ මේ එක එක අංක දෙන්නේ මේ තේරුම් කරන්න මේවා ගැන හිතන්න යන්න එපා වැඩිපුර. ඒතකොට Tamanට අර දල වශයෙන් වැටහීමක් එනවා කලින් ආස්වාසයට සාපේක්ෂව මේ ආස්වාසයේ කොටයි. කලින් ප්‍රාශ්වාසයට සාපේක්ෂව දැන් මේ අවසන් වෙච්ච ප්‍රාශ්වාසයේ කොටයි. ඔය වැටීම හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒකයි බුදුහාමුදුරු කියන්නේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. එහෙම නැත්නම් රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. ඔය දේ දැනගත්තා. එච්චරයි. දැන් ඊළඟට ඕකත් පසු කරගෙන හිමීට වැඩේ කරගෙන යනවා නම් අන්න මේ ආස්වාස ප්‍රාශ්වාසයේ සංසිඳෙන්න ගන්නවා. එතකොට අපි සංසිඳෙන්න ගන්නත් කලින් ඇත්තටම අපිත් දැන් මේ අපි තව උනන්දු වෙන්න ඕනේ. දැන් මේ අවස්ථාවේදී කොහොමද මට මේ අහු නොවෙච්ච කොටසක් අල්ලගන්නේ? ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ අපිට මුලින්ම දැනෙන්නේ ඒකේ ගොරෝසු හරිය, මැද හරිය. නමුත් අපිට නොදැනිච්ච අපේ සතියේ තියුණු බව මදිකම නිසා අපිට මගහැරිච්ච මුල් කොටසක් තියෙනවා. ඉතින් අපි ඒ නිසා මේ මුල් කොටස දැක ගන්නා සුළුව අපි දැන් ඔන්න අවධානය තව පොඩ්ඩක් වැඩි කරගෙන ඉන්නවා. නාසිකාග්‍රේ ප්‍රදේශයේ දැන් මේ ආස්වාසේ කොයි විදිහකටද පටන් ගන්නෙ කියලා ඒ පටන් ගන්නා ප්‍රදේශයක් දැක ගන්නා සුළුව අවධානය සියුම් කරගෙන ඉන්නකොට ඔන්න තමන්ට වැටහෙන්න ගන්නවා මේ මුකුත් නොමැති තැනකින් වගේ මුකුත් දැනුමක් නැති තැනකින් වගේ ඔන්න සුළු දැනුමක් පටන් ගන්නවා සුළු දැනුමක් ඇති වෙන්න පටන් ගන්නවා අන්න අපිට තේරෙනවා මේක තමයි මේ ආස්වාසේ මුල හරිය මේ මුල හරිය හොඳට වැටහෙනකොට අන්න ටික 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 මේ දැනීම වැඩි වෙලා දැනීමේ යම් උච්ච අවස්ථාවකටපත් වෙලා ඔන්න ආස්වාසය අවසන් වෙනවා. ඒක නැවතත් සියුම් වෙලා ගිහිල්ලා අවසාන වෙලා ආස්වාසය නොදැනී යනවා. ඔන්න ආස්වාසය සම්පූර්ණ මුළුල්ලම අපිට දැක ගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට සමහරවිට නිකම් පොඩි හිස් තැනක් වගේ දැනෙන්න පුළුවන්. ඒකත් තමන් මුකුත් කරන්නේ නැතුව බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ප්‍රාශ්වාසයේත් බොහොම සියුම්ව දැන් වැටෙන්න පටන් ගන්නවා. හුස්ම පිට වෙන බව තමන්ට තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒකෙත් හොඳට දැනීම වැඩි වෙනවා. වැඩි වෙලා නැවතත් දැනීම ක්‍රමයෙන් අඩු වෙලා ඔන්න බොහොම සියුම්ව ප්‍රාශ්වාසයත් අවසන් වෙනවා. අපිට මේ දැනීම එක්කෝ නිකම් පිරිමදින ස්වභාවයකින් නැත්නම් උණුසුම් ගතියකින් සිසිල් ගතියකින් මේ මොන විදිහට දැනුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට තියෙන්නේ මේක ගැන හොඳින් දැනුවත් වෙන්න. දැනුවත් වෙලා ඊළඟට දැන් මේකත් හොඳින් කරගෙන ගියා නම් ඔන්න දැන් සංසිඳෙන්න පටන් ගන්නවා. දැන් මේ ප්‍රශ්නේ දි අහන්නේ දැන් සංසිඳුණාට පස්සේ මේ යෝගියා කරලා තියෙන්නේ මේ අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම. නමුත් අපි මෙතෙන්දි මෙනෙහි කිරීමක් කරොත් වැරදි. මෙනෙහි කරනවා කියලා අපි හිතින් අනිත්‍යයි අනිත්‍යයි කිරීම නෙමෙයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම නෙමෙයි විපස්සනාව කියන්නේ. අපි මෙතනින් හොඳට මේ අරමුණ සියුම් වෙලා ආස්වාස ප්‍රස්වාසයේ වෙනසක් දැක ගන්න බැරි තරමට හොඳට සියුම් වුණා නම් අන්නේ தත්ත්වයේ යම් කාලයක් පවත්වන්න හැකියාව ලැබෙන්න ඕනේ. ඒක පාරටම අපි මෙනෙහි කිරීමකටවත් කයේ තියෙන දේවල් නිරීක්ෂණය කිරීමකටවත් ගියොත් අපි ඉක්මන් වැඩි. එහෙනම් අපිට මේ හැදෙන එකඟ බව හොඳට තහවුරු වෙනකම් ඒ එකඟ බව අල්ලා හිටිනකම් ටිකක්කල් රැඳෙන්න. රැඳිලා බලන්න ඊළඟට ඒ එකඟ බව ගැන දැන් Tamanට යම්සි විශ්වාසයක් එනවා. දැන් මට මෙන්න මේ කලින් නම් ඔන්න පැයක් ගියා මේ එකඟ බවට එන්න. දැන් මට විනාඩි 45කින් මේ එකඟ බව ලබා ගන්න පුළුවන්. දැන් මට විනාඩි 30කින් මේ එකඟ බව ලබා ගන්න පුළුවන්. දැන් මට පැය කාලෙම මේ එකඟ බවට එන්න පුළුවන්. ඔන්න දැන් ටික ටික Tamanට විශ්වාසය ඇති වෙනවා. මේ එකඟ බව Tamanට හුරු වෙනවා. මෙතෙන්දී නින්දට වැටෙන එක ස්වාභාවිකව වෙන්න පුළුවන්. ඉතින් නින්ද යනවා කියන්නේ තාම අර එකඟ භවයේ assume මරමුණේ හිත පවත්වන්න තාම හුරු වෙලා නැහැ. ඉතින් දැන් අපි හුරු කරන්න ඕනේ නින්ද නොගිහින් ආස්වාද ප්‍රස්වාසයේ වෙනස නොවැටහි කොහොමද ඉන්නේ? අන්න දැන් අපි හුරු වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඔක ලස්සනට කියනවා පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති. සික්ඛති කියන්නේ මේ හික්මනවා. අපි එකාතකින් අපිව හික්මව ගන්නවා, මෙල්ල කර ගන්නවා, වෙන වෙන දේවල් වලට යන්න නොදී, හිත නින්දර වැටෙන්නත් නොදී මේ කාර්යය හොඳට හිත පවත්වන්න, මේ සියුම් වෙච්ච අරමුණේ හිත පවත්වන්න හිත හුරු කරනවා. ඒකකින් කාලයක් කරන්න ඕනේ. කාලයක් කරාට පස්සේ යන්න Tamanට ඒ ගැන විශ්වාසයක් ඇති වෙනවා. දැන් මේ හිත මට මෙන්න මේ ආස්වාස ප්‍රස්වාසයක් දැන් නොවැටෙහි බොහොම සියුම් දැනීමක් බවට පත් වෙලා පැය කාලක් විනාඩි 20ක් විනාඩි 30ක් මෙතනම පවත්වන්න පුළුවන් කියලා අන්න විශ්වාසය ගොඩනැගෙනවා. Tamanට එහෙම විශ්වාසය ගොඩනැගුණා නම් අන්න ඊළඟට පුළුවන් මේ කය පුරා දැනෙන යම්සි වේදනා සහගත දෙයක්. එහෙම නැත්නම් රිදුම් කැක්කුම් දේවල්. එහෙමත් නැත්නම් නිකම්ම Taman මේ ඉන්න ඉරියව්වේ හැපෙන තැන් තියෙනවා. දැන් මේ පාද ස්පර්ශ වෙනවා මේ කොට්ටේ එක්ක. නැත්නම් අතක් පිට අතක් තියාගෙන ඉන්නවා නම් ඒ එතන තෙරපුමක් දැනෙනවා. රසනේ ගතියක් දැනෙනවා. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාසයේම යම් යම් වෙනස්කම් Tamanට දැනෙනවා. පිම්බීම හැකිරීම කරනවා නම් ඒකේ වෙනස්කම් සියුම්ම වැටහෙනවා. ඉතින් මේ වගේ අර හදාගත් එකඟ බව දැන් අපි යොදවනවා අන්න කය පුරා දැනෙන ඒ විවිධාකාර දේවල් ගැන දැනුවත් වෙන්න. තමන්ගේ අර එකඟ බව හොඳට තහවුරු වෙලා තියෙනවා නම් අර අවධානය ඒ තැන්වලට යොමු කරද්දී ඒ එකඟ බව කැඩෙන්නේ නැහැ. අන්න ඒ අනුව තමන්ට තේරෙන්න ඕන දැන් මම මේ වැඩේ කරන්න සූදානම්ද? සූදානම් නැත්නම් අපි අවධානය යොමු කරපු ගමන් ගිලිහෙනවා. අවධානය යොමු කරපු ගමන් අන්න ආයසිතුවේලේ එනවා ඔක්කොම අවුල් වෙනවා. නමුත් අවධානය යොමු කරාම හරියට අර මෙතන එකතු වෙලා හිටපු කට්ටිය එකතු වෙලා දැන් මේ අලුතෙන් අපි අවධානය යොමු කරපු දැනට එකතු වෙනවා වගේ Tamanට තේරෙයි. අපේ අර නාසිකාග්‍රේඩ යොමු වෙලා තිබිච්ච අවධානය, ඒකාග්‍රභාවය, සමාධිමත් බව අන්න දැන් මේ Tamanගේ අවධානය තියෙන්නේ අපේ හිතමු වදින තැනක, ස්පර්ශ වෙන තැනක නම් අන්න එතනට දැන් එකතු වෙනවා. Tamanට තේරෙනවා. අන්න ඒ කියන්නේ දැන් අපි සූදානම් වැඩේට. එතන සූදානම් නම් අන්න එතන ඉඳගෙන බොහොම සියුම්ම මේ මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නයි තියෙන්නේ. ආයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න එපා. මෙනෙහි කරනවා කියන්නේ නැවතත් අපි මේ විතර කෞසල ගන්නවා කියන එක. මෙනෙහි කිරීමක් නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ මේ තියෙන දේ දැක ගැනීමක්. දැක ගනිද්දි මේ දේ වෙනස් වෙනවා නම් ඒ කියන්නේ අනිත්‍ය තමයි. ඕකම අපි දැන් මේ හිත බලෙන් අනිත්‍ය කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ අනිත්‍යයි කියලා කිව්වයි කියලා අපි මේ බලෙන් අනිත්‍ය කිරීමක් නෙමෙයි මෙතන වෙන්නේ. ඇත්ත වශයෙන් තියෙන අනිත්‍යතාවය අපිත් දැක ගන්නවා. අපිත් ඒකට සාක්ෂිකාරයක් වෙනවා. එතකොට ආයේ මේ බුදුහාමුදුරු කියපු පළියට නෙමෙයි මේක අපි පිළිගන්නේ අනිත්‍යයි කියලා. අපිටත් මේ අස්පනා අපිට ප්‍රත්‍යක්ෂයෙන් මොන්න තේරෙනවා මේක මේ මොහොත පාසා වෙනස් වෙනවා. මේක අපිට කිසිම පාලනයක් නැහැ. මේක මහ දුකක් කියලා නන තමන්ටම ටික මේක පරීක්ෂණයක්. මේක කරගෙන යන දෙයක්. මේක නිරීක්ෂණයක්. මේ නිරීක්ෂණය හරහා අපිට තේරෙනවා මේක වෙනස් වෙන දෙයක් කියලා. අර හිතේ නිකන් අවබෝධයක්, හිතේ නිකන් ගැඹුරු වැටහීමක් ඇති වෙනවා මේ දේ මෙහෙම්මම තමයි බුදුහාමුදුරුවෝ කියලා තින්නේ ඇත්ත. අන්න අපිට තව තවත් ශ්‍රද්ධාව පහළ වෙනවා. ඊළඟට අපි තුල අවබෝධයක් හටගන්නවා. ඇතුලේ නිකන් අවබෝධයක් හටගන්නවා. ඒක මේ හිතලගත් අවබෝධයක් නෙමෙයි, පොතපතෙන් ආපු අවබෝධයක් නෙමෙයි. මේක Taman තමයි අස්පනා පිට මේ දැකලා ආපු අවබෝධයක්. මේක මට පාලනය කරන්න බෑ. මේක මේ යම්සි හේතුඵල ධමයක් අනුව සිද්ධ වෙන දෙයක් කියලා අන්න අපි ටික අපිට අවබෝධය දියුණු වෙනවා. ওই පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. ඒසා අනිත්‍යයි කියලාවත්, දුකයි කියලාවත්, අනාත්මයි කියලාවත් මෙනෙහි කිරීම මත නෙමෙයි මේ වැටහීම එන්නේ. අපිම මේක නිරීක්ෂණය කළා. අපිටම මේක නැවත නැවත ඔප්පු වෙලා තමයි අපි මේ නිගමනයට එන්නේ. හොඳයි.
අවසරයි ස්වාමින් වහන්සේ, ඊළඟ ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මගේ සිත භාවනා කරන වෙලාවේ වර්තමානයේ හිත පිහිටා තිබුණද භාවනා කමඨහනේ හිත පිහිටවා ගැනීමට අපහසු විය. ඒ ගැන පහදා දෙනු මැනවි.
දැන් වර්තමානයේ හිත පිහිටයයි කියලා කියනවා, කොහෙද දන්නේ හිටියේ වෙයි. පොඩ්ඩක් කියන්න පුළුවන්ද කොහෙද තිබුණේ කියලා? මේ දැන් අපි සාමාන්‍යයෙන් ඉතින් හිත වෙන කෙනෙක් ගැන හිතියොත් නම් ඉතින් වැරදි. ඉතින් අපි ගාව නෙමෙයි ඉඳලා තියෙන්නේ නේද? ඒතකොට වෙන තැනක තිබුණත් ඒත් වැරදි. වෙන තැනක් කියන්නේ දැන් අපි දැන් හෙට අවුරුද්ද හින්දා දැන් මේ පොළේ නම් හිත තිබුණේ ඒත් වැරදි. හැබැයි වර්තමානයේ ඉඳලා ඒ කියන්නේ ඒත් වැරදි. හැබැයි තමන්ගේ මේ කය තුල හිත තිබුණා නම් එහෙනම් සෑහෙන දුරට නිවැරදි. කියන්නේ මේ වෙන වෙන දේවල් ගැන හිතලා නෙමෙයි. හැබැයි කය තුල හිත තිබිලා එහෙමනම් සෑහෙන දුරට ලකුණු දෙන්න පුළුවන්. ඉතින් ආරම්භක යෝගියෙක් නම් අපි මේ බාහිරට යනවා වෙනුවට අපි නිතරම බලන්න ඕනේ මේ කය තුලට හිත ගන්න. මොකද කය තමයි බුදුරජාන් වහන්සේ මුලින්ම අනුමත කරන්නේ මේ හිත පිහිටවීම සඳහා. මුලින්ම කායානුපස්සනාවනේ දේශනා කළා තියෙන්නේ. ඒ නිසා අපි ආරම්භ කරන්නේ මේ කයෙන්. එක්කෝ අපි ඉරියව්වකට හිත දානවා. කියන්නේ ඉඳගෙන ඉන්නකොට මේ ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉඳගෙන ඉන්නවා. ඉතින් එක අතකින් හරි සරල වැඩිත් වගේ නේද? ඒක සරල වැඩි වගේ අපිට අර වෙලා තියෙන්නේ දැන් බුදුහාඳුරු කිව්වේ නැත්තම් මේක පිළිගන්නේ නැහැ. මොකද ඒ තරමට සරලයි. තිතෝවා තිතෝම් හීති පජානාති. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම් හීති පජානාති. මේ යනකොට යන බව දැනගන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්නවා. ඒ තරමට හරි සරලව මේක බුදුහාමුදුරු කියලා තියෙන්නේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අපිට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේදී මේක මුළු කියන්නේ අපි මුළු ජීවිත කාලෙම මේ එක ඒකකයක් වශයෙන් එක නිකන් එක gediyak වගේ එහෙම වැටහි කියලා අදහසක් නෙමෙයි මෙතන තියෙන්නේ. මුලින් අපේ අවධානය මේ අනිත් වෙනත් දේවල් වලින් වෙනත් දේවල්වලට පැතිරිච්ච අවධානය ඒ පැතිරිච්ච ස්වභාවයෙන් අයින් කළා. දැන් අපි මේ එකඟ බවකට ගන්නවා, ඒක රාශී කරගන්නවා. ඒක රාශී කරගෙන ඕක තව තියුණු වෙන්න මේ කයේ තියෙන විවිධාකාර සුළුසුළු වෙනස්කම්, සුළුසුළු චලන ස්වභාවයන්, කම්පන ස්වභාවයන්, ගැස්සෙන පැද්දෙන ඒ සියලු ස්වභාවයන් දැන් මෙයාට වැටහෙන්න ගන්නවා. එයාට තේරෙනවා එතකොට දැන් මේක මේ මම ඉස්සෙල්ලා මේ මම කියලා හිතන් හිටියේ මේ කය. දැන් මේක මට ඕන විදිහට ඉන්නේ නැහැ. අනිත් එක මේක නිකන් අර කර්මාන්ත ශාලාවක් වගේ කොයි වෙලාවෙත් මේක වැඩ. ඉතින් එක්කෝ කැරකෙනවා, එක්කෝ ඇඹරෙනවා, එක්කෝ දුවනවා, එක්කෝ දඟලනවා, පැද්දෙනවා, සෙලවෙනවා, ඇතුලේ සද්ද ඇහෙනවා. ඉතින් දැන් මේ දැනෙනවා මේක මේ ලොකු කර්මාන්ත ශාලාවක් වගේ. දැන් මම කියන්නේ හිතන් හිටියේ. දැන් නන්ද ටික අර මේ වැරදි දැකීම අයින් වෙලා මේක මේ හේතුන් නිසා වැඩ කරන අපි මේ දෙමන ආහාර ටික නිසා ගන්න හුස්ම ටික නිසා මේ පිටත තියෙන යම්සි ඒ උෂ්ණත්වයක් නිසා මේ විදිහට මේ විවිධාකාර හේතු නිසා නිරන්තරයෙන්ම වෙනස් වෙවි පවතින නිකම් පද්ධතියක් කියලා මේ වැටහීම ටික ටික අන්න තමන්ට එන්න ගන්නවා. එතකොට අපි වෙන තැනකට හිත දාලා තිබුණොත් වෙන බාහිරයට හිත දාලා තිබුණොත් ඒ වැටහිම ඒ තරම් පහසුවෙන් එන්නේ නැහැ. يعني බාහිර තියෙන දේ තුලත් ඔය වෙනස් වීම සිද්ධ වෙනවා. නමුත් අපේ හිත තදින්ම මමත්වයෙන් අරන් තියෙන මේ ශරීරය. මුලින් කායानुපස්සනාවට බුදුහාමුදුරුවෝ යොදන්නේ ඕකයි. ඉතින් අපිට මේ කායानुපස්සනාව තුළ ඕක වැටහෙන්න වැටෙන්න ටික ටික අතුරුලාභයක් වශයෙන් ඔන්න අපිට සතිය දිනු වෙනවා. එකඟ බව දිනු වෙනවා. අපේ කෙලෙස් ටික සංසිඳෙනවා. අන්න තව තව අපි මාර්ගයේ තව දිනු වෙනවා. يعني බුදුහාඳුරු කියපෝ සතිය සමාධි ප්‍රඥා ආදී මේ ගුණ ධර්මයන් හිතේ වර්ධනය වෙනවා. ඊළඟට මේකට බාධා කරන කාමච්ඡන්දය, ව්‍යාපාදය වගේ නීවරණ ධර්ම ඔන්න ටික ටික යටපත් වෙනවා. ඉතින් ඔය දේ හොඳින් වෙනවා නම් අන්න අපි මේ කාර්යය සාර්ථක කරගෙන යනවා කියලා කියන්න පුළුවන්.
හොඳයි. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. මම භාවනාවේ යෙදෙන විට ආශ්වාස ප්‍රශ්වාසයේදී පළමු දීර්ඝ ලෙසත් ටික වේලාවකට පසු කෙටිවීමක් සිදුවේ. ඊට පසු ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනෙන අවස්ථාවටද පත්වේ. සංසිඳෙන අවස්ථාව. ඊට පසු මට වෙනසක් සිදු නොවේ. ඉන් එහාට මා කළ යුත්තේ කුමක්ද යන්න පහදා දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
තමන්ට වෙනසක් සිදු නොවේ කියලා කියන්නේ මම මට තේරිච්ච විදිහට ඒ කියන්නේ දැන් අවධානය අපි තුමු නාසිකාග්‍රේ පවත්වන්න පුළුවන්. දැන් මම කලින් ප්‍රශ්නෙට කියපු උත්තරේම තමයි මෙතනටත් කියන්න වෙන්නේ. තමන්ගේ අවධානය දැන් හොඳින් වෙන මුකුත් කරදර බාධා වලින් තොරව දැන් ඒක රාශී කරගෙන ඉන්න පුළුවන් නම් අරමුණක් දැන් සියුම් වෙලා ආස්වාස ප්‍රසවාස වෙනසක් වැටෙන්නේ නැහැ. හැබැයි යම් සිනියම් ක්‍රියාවලියක් තියෙනවා. එතන හිත පාත්වගෙන ඉන්න පුළුවන්. වෙනසක් නැහැ. හිත දුවන්නේ නැහැ. මේ හදාගත්ත එකඟ බව විසිරෙන්නේ නැහැ. එහෙමනම් ඒ බව තහවුරු නම් Tamanta Sanatha නම් අන්න අපිට මේ ඒ වෙනස්කම් නිරීක්ෂණය කරන්න. කය සිද්ධ වෙන විවිධාකාර වෙනස්කම් නිරීක්ෂණය කරන්න දැන් පටන් ගන්න පුළුවන්. ඉතින් පහසුම තැනක් තමයි අපිට මේ කය දැනට වාඩි කරවලා තියෙනකොට කය යම් යම් තැන් මේ කොට්ටෙත් එක්ක නැත්නම් තමන් වාඩිලා ඉන්න පැදුරත් එක්ක පොළවත් එක්ක මේ වදිනවා. ඒ වදින තැන් තමන්ට තදට දැනෙනවා. ඇතැම් තැන් බුරුල්ලට දැනෙනවා. ඇතැම් තැන් නිකන් මෙලෙක්ක වගේ දැනෙනවා. එහෙමත් නැත්නම් තමන්ගේ පාද යම් තෙරපුමකට ලක් වෙලා තියෙනවා නම් අන්නේ තැන් රස්නෙට දැනෙනවා. අන්නේ තැන් තමන්ට අවධානයට ලක් කරන්න. අවධානයට ලක් කරද්දී තමන්ට ඒ තැන හරියට නිකන් අර නාභිගත කළා වගේ කේන්ද්‍රයකට යොමු කළා වගේ ඒක හරියට මේ තැනටම යොමු කළා. තමන්ට දැක ගන්න පුළුවන් නම් අනිත් හැබැයි මුළු ලෝකෙම අමතක වෙන්නත් ඕනේ. දැන් තියෙන්නේ අර උණුසුම් ගතියක් නම් අපේ අවධානයට ලක්ුණේ. ඒ උණුසුම් ගතියේ විතරයි දැන් හිත තියෙන්නේ. ඒක දැන් තිබුණේ කකුලේද වැලමිටේද අතේද මේ ඒව පව හැලෙනවා. ඒව පව මග හැරිලා දැන් තියෙන්නේ නිකන් උණුසුම් ගතියක් විතරයි. තමන්ගේ මුළු කයේම දැනෙන්නේ මේ බොහොම සුළු තැනක පුංචි ප්‍රදේශයක තියෙන උණුසුම් ගතියක් විතරයි. ඒ තරමට දැන් ඔන්න සතිය තියුණු වෙලා අවධානය තීව්‍ර වෙලා එක තැනකට යොමු වෙලා අන්න එතන හොඳට දැන් නිරීක්ෂණය කරගෙන ඉන්නවා. ඒ නිරීක්ෂණය කරද්දී ඔන්න තමන්ට මේ අපිටම දැන් ඒ උණුසුම් ගතිය එහෙම්මම තියෙනවාද? එහෙම නැත්නම් මේක බොහොම සියුම්ම පටන් ගන්නවා, එහෙම නැත්නම් පැතිරෙනවා, වෙනස් වෙනවා, ඔවත් සිද්ධ වෙනවාද කියලා අර තමන් තමන්ම දැක ගන්නවා. අපි තුමු ඒක මොනා හරි වෙලා ඔන්න දැන් අවසන් වුණා. ඉතින් තමන් තවත් තැන ඒ වගේ තේරුම් බලා ගන්නවා. يعني තේරුම් අරගෙන අන්න ඒ තැනට යොමු කරනවා. ඊට එතනත් බලනවා. තවත් තැනකට යොමු කරනවා. එතනත් බලනවා. මේ විදිහට මුළු කය පුරා දැනෙන මේ විවිධාකාර ධාතුන්ගේ ලක්ෂණ අපි සාමාන්‍යයෙන් කියන්නේ දැන් තද ගතියක්, බුරුල් ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක් කියන්නේ ඔය එක ධාතු ලක්ෂණයක්. නැත්නම් වැగిරෙන ගතියක් නිකන් පිඬු කරන ගතියක් කියන්නේ තවත් පැත්තක්. ඊළඟට සෙලවෙන ගතියක්, පිම්බෙන ගතියක්, චංචල ගතියක් කියන්නේ තව පැත්තක්. උණුසුම් ගතියක්, සිසිල් ගතියක් කියන්නේ තව පැත්තක්. ඔය විදිහට මේ ලක්ෂණ අපිට තේරෙනවා නම් අන්න ඒක ඒ පැත්තෙන් අපිට ධාතු මනසිකාරයට හිත යොදන්න පුළුවන්. ඒ නිසා මේ අතන Tamanට තහවුරුයින් නම් හිතේ එකඟ බව පවත්වන්න පුළුවන් බව විශ්වාස නම් මේ දේ කළා බලන්නයි තියෙන්නේ. හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්සේ, තමන්ගේ භාවනාව පිළිබඳ තියෙන ප්‍රශ්න ගැටළු සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න අවසන්. ආයේ තියෙනවා ප්‍රශ්න ගොන්නක්ම න්‍යායාත්මක කරුණු පිළිබඳවත් පොතපතේ දැනුම පිළිබඳවත් අහන ප්‍රශ්න. ඉතින් අපි මෙතන ඒවා ගන්නෙ නැහැ කියලා කතා කරගෙන තිනවා.
වෙලාව තියෙනවා නම් අපි
එකක් දෙකක් ගමු.
හොඳයි.
පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින්වහන්සේ මාහට විදර්ශනාව වැඩිම පිළිබඳ අවබෝධයක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණ.
ඇත්තටම ඉතින් විදර්ශනාව කියලා එක එක මට්ටම් වලින් තමයි යන්නේ. දැන් මුලින්ම පටන් ගන්න විදිහ තමයි මම විස්තර කරේ. අපි දැන් මේ ධාතු මනසිකාරයේ පැත්තෙන් අපි කොහොමද ඒකට බැසගන්නේ? බුදුහාමුදුරුවෝ පෙන්නන මේ දැන් අපිටම සතර සතිපට්ඨානේ ගත්තොත් සතර සතිපට්ඨානේ මූලික තේමාව ඇත්තටම විදර්ශනා පැත්තක්, විදර්ශනා භාවනාවක්. ඒකට අපි ඒකට ඉතින් බැස ගන්න ඕනේ. අපිට එක පාටම අඩිය රට දාන්න බෑනේ. අපි ඉඳන් ටිකක් ක්‍රමක්‍රමයෙන් ඕකට බැහැ ගන්න ඕනේ. එතකොට ඔන්න අපි කායानुපස්සනාවෙන් පටන් ගන්නවා. ආනාපාන සතියෙන් පටන් ගන්නවා. නැත්නම් පිම්බීම හැකිලීමෙන් පටන් ගන්නවා. ධාතු මනසිකාරයෙන් පටන් ගන්නවා. දැන් ඔය කොහේ පැත්තෙන් බැසගත්තත් ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි තමු දැන් කෙනෙක්ට ඕක ওই විදිහට අර මං විස්තර කරා වගේ බොහොම සරලව නිරීක්ෂණයක් වශයෙන් තමයි පටන් ගන්නෙ. අපි නැතුව මේ පොතපත කියවලා ලොකු සම්මුති ඥානයක් එහෙම නැත්නම් සුතමේ ඥානයක් ලබාගත්ත පමණින් මේ භාවනාමය ඥානය පැත්ත දියුණු වෙන්නේ නැහැ. ඉතින් අපිට වරදින ප්‍රධාන තැනක් තමයි ඕක. දැන් අපි වර්තමානයේ බොහොම හොඳින් පොතපත බහුලයි, ධර්මදේශනාත් හොඳින් Tamanට අහන්න පුළුවන්. ඒ නිසා අපිට ලොකු ප්‍රඥාවක් මේ ඇසීම හරහා දිනු කරගන්න පුළුවන්. පොත්පත් හරහා බැලීම හරහා අපිට ලොකු ධර්මඥානයක් දිනු කරගන්න පුළුවන්. හැබැයි අපි භාවනාවට වාඩි වෙනකොට අපි බොහොම නිකන් ආදුණිකෙක් වගේ. අපි කිසි දෙයක් දන්නේ නැහැ වගේ. බොහොම අහිංසකව, බොහොම නිහතමානීව මේ වැඩේ පටන් ගත්ත තරමට සාර්ථකයි. ඉතින් අපි නිහතමානී වෙන්න ඕනේ මේ තැනදී. මොකද අපි දැන් මේ යන්න හදන්නේ අපිම යන ගමනක්. දැන් මේ බුදුහාඳුර කියපු දේ තමයි අපි දැන් තේරුම් අරගෙන අපිම දැන් මේ පරිශ්‍රණය පටන් ගන්න අපිට මුල්ුණා මේ බුදුහාඳුර කියපු දේ. මොකද අපිට නැත්තම් මේකට මේ බහින්න හිතෙන්නේ නැහනේ. බුදුහාඳුර කියලා අනිත් ස්වාමීන් වහන්සේලාත් කියලා පොත්පත් බල්ලා තමයි යන්තම් ඔන්න බැහැගත්තා. ඉතින් මේ බැහැගත් එක ලොකු දෙයක්. ඒ නිසා අරකට පින් සිද්ධ වෙන්න තමයි මේ බැහැගත්තේ. හැබැයි දැන් අපිම යන ගමනක් දැන් තියෙන්නේ. ඉතින් ඒ අපි යන ගමන මේ අනුන්ගේ ගමනක් නෙමෙයි. ඒක අපිම යන්න ඕනේ. බුදුහාඳුරන්ට බෑ අපි වෙනුවෙන් ওই ගමන යන්න. අපිම දැන් යනවා නම් මේ ඒ අය පසු කරපු සියලු දේ අපිත් පසු කරන්න ඕනේ. නැතුව බෑ. يعني අපි බොරු වලක් තියුණා නම් ඕකේ අපිත් වැටෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් ආයි බොරු වලෙන් ගොඩ එන්නේ කොහොමද කියලා ඉතින් කායෙන් හරි අහගන්න දැනගන්නවා, පොතින් පතින් දැනගන්නවා. ඔය විදිහට ඉතින් අපිත් මේ මාර්ගයේ අත්දැකීම් ලැබමින් අර වැටි නැගිට දැන් ඔන්න අපිත් යනවා මේ ගමන. දැන් බුදුහාඳුරෝ කලින් ගෙහිලා පෙන්නුවා මෙන්න මේ වැඩේ මෙහෙම කරපල්ලා මේ පාරෙන් ගියොත් නම් හරියටම හරි. ඒනනම් බුදුහාමුදුරුවෝ දැන් අපිට විශ්වාසය ඇති කරලා තියෙන්නේ. දැන් ඉතින් අපිත් යනවා විශ්වාසයෙන් යනවා. එතකොට හම් වෙන පළමු තැනක් තමයි ඕන දැන් අපිටම හුස්ම රැල්ලක් තුලින් අපි නක් පටන් ගන්නවා. ඉතින් අපිට අරමුණක් කියන්නේ මොකද්ද? අරමුණ තේරුම් ගන්නා ස්වභාවය කියන්නේ මොකද්ද? අපිට දැන් වෙලා තියෙන්නේ ඒකක්වත් අපි දන්නේ නැහැනේ මුලින්. අපි අරමුණු වල තනිකරම ගොදුරක් බවට පත් වෙලා තමයි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. සාමාන්‍ය ලෝකේ අපි ඉන්නේ අරමුණු කියන්නේ මොනවාද කියලා අපි දන්නේ නැහැ. අපි නිකන් අපේ ලෝකෙක අතරමං වෙලා ඉන්නවා. දැන් අපි භාවනාව හරහා තේරුම් ගන්නවා ඔන්න මේ අරමුණක් කියලා දෙයක් තියෙනවා. උණුසුමක් කියලා දෙයක් තියෙනවා. සිසිලසක් කියලා දෙයක් තියෙනවා. තද ගතියක්, බුරුල් ගතියක් කියලා දෙයක් තියෙනවා. ඒක දැනගන්නා ස්වභාවයකුත් තියෙනවා. ඔන්න එක්තරා අන්දමක මේ නාම ධර්ම මොනවාද, රූප ධර්ම මොනවාද කියලා යම් වැටහීමක් ඔන්න එන්න පටන් ගන්නවා. අන්න විපස්සනාවේ එක ආරම්භක මට්ටම. ඊළඟට මේවා ඊළඟට නිකම්ම හට ගන්නවද? නැත්නම් කවුරු හරි දෙවි කෙනෙක් මේවා හට ගන්නනවද? එහෙම නැත්නම් අපි මේවා හට ගන්නවනවද? වෙනත් මොකක් හරි, ඒ කියන්නේ සල්ව බලධාරී දෙවි කෙනෙක් මේක හට ගන්නනවද කියලා අපේ තියෙන යම් සැකසංකා බහුල දේවල් තියෙනවා නම් අන්න ඒ ටික දුරු වෙනවා. මේකේ මේ කොහොමද මේව හටගන්නේ? ඒකයි අපි අර මුලට හිත යොදලා ආස්වාසයක කොහොමද මේ ආස්වාසය පටන් ගන්න? කොහොමද ප්‍රස්වාසය පටන් ගන්න? කියලා අර ටිකක් අපේ සතිය තියුණු කළා. මේ දෙයට හිත යොමු කරනවා නම් අන්න තේරෙනවා මේක මේ යම්සි ක්‍රියාදාමයක් කරහා, කායික ක්‍රියාදාමයක් කරහා, හේතුන් සකස් වීම හරහා මේක මේ හට ගැනීමක් තියෙනවා. මේකේ වෙනස් වීමක් තියෙනවා. මේකේ වෙනස් වෙලා අවසන් වීමක් තියෙනවා. කියලා අන්න තව පැත්තකින් අන්න විපස්සනාවක් දියුණු වෙනවා. එතකොට හේතුඵල ධමයක් හරහා ඔන්න තව පැත්තකින් විපස්සනාවක් දියුණු වෙනවා. ඊළඟ මේ හටගත්ත දේ දිගටම පවතිනවද? එහෙම නැත්නම් මේක අපේ පාලනයකින් තොරව මේක අවසන් වෙලා යනවද? මට ඕන වෙලාවට මේක හට ගන්නවන්න පුළුවන්ද? මට ඕන වෙලාවට මේක අවසන් කරන්න පුළුවන්ද? ඉතින් අපි මේවත් නිකන් පරීක්ෂා කරලා බලනවා. එතකොට Taman තේරෙනවා නම් මේක මේ මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ කය මේ කියන ක්‍රියාවලිය මම නොහිටියත් මම මේ වැඩේට සහභාගී නොවුණත් මේ කය හුස්ම ගන්න එක කරනවා. ඉතින් ওই විදිහට අපි ටික ටික මම මේ සරලව කියන්නේ ටික ටික මේ පැත්ත තේරුම් ගන්න අන්න ත්‍රිලක්ෂණය වශයෙන් අපිට මේව වැටෙන්න ගන්නවා. එහෙම නැත්නම් මේක ඒ කියන්නේ ත්‍රිලක්ෂණයේත් මේ තුනම එකපාර මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන් තුනම එක සමානව එක මට්ටමකට වැටෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. අපේ චරිත ස්වභාවයන් අනුව ටික ටික මේවා යම් යම් පමණට වැටෙන්න ගන්නවා. අපි තවදුරටත් මේක නිරීක්ෂණය කරනකොට මේවා භවනාවේ යෙදෙනකොට එතකොට තව තව ඉතින් විපස්සනා මට්ටම් එනවා. ඒ කියන්නේ භවනා මාර්ගයේ විවිධ සතපුම් කණු අපිට හම්බ වෙනවා. ඉතින් ඒ අවස්ථාවන් වලදී අපි මේ ලබන අත්දැකීම් තවත් මේ මාර්ගයේ ගමන් කර කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා නම් අන්න අපිට ඒතනත් පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වය. මෙන්න මෙතෙන්දී මේ විදිහට හැසිරෙන්න. මෙතෙන්දි මේ විදිහට මෙනෙහි කරන්න. නැත්තම් මෙතෙන්දි මේ විදිහට බලන් ඉන්න. මෙතෙන්දි මුකුත් නොකර ඉන්න. කියලා අන්න මේ මාර්ගයේ කලින් ගමන් කරපු කෙනෙක්ගෙන් අන්න අපිට උපදෙසක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පොඩ විපස්සනා භාවනාව එක 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 අධියර වලින් බොහොම සරලව පටන් අරගෙන බොහොම ගැඹුරක් දක්වා යන පාරක් තියෙනවා.
අවසරයි ස්වාමින් වහන්ස, ඊළඟ ප්‍රශ්නය. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස, බුදුගුණ භාවනාව විදර්ශනාවට හරවා ගන්නේ කෙසේදයි කරුණාකර පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එම භාවනාවෙන් නිවන ලබාගත හැකිදැයි සඳහන් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
බුදුගුණ භාවනාව ඇත්තරම අර හිතේ ටිකක් විසිරිච්ච ස්වභාවයක් තියෙනකොට හිතේ කිසිම සතුටක් නැති වෙලාවට කළා අන්න හිතේ සතුට හදා ගන්න පුළුවන්. දැන් අපිට මේ ගමන යන්න භවනාවට අවතීර්ණ වෙන්න හිතේ තියෙන ඕන එක්තරාන්දමක සංසිඳීමක්. ඉතින් සතුට බවක්, සැහැල්ලු බවක් තියෙනවා නම් ලොකු වැඩක් පටන් ගන්න පුළුවන්. හැබැයි හිත නිකන් මලානික වෙලා නම් කිසි අර ගතියක් නැහැ කියන්නේ හිතේ නැහැ කිසි මේ ගතියක්. හිතේ නැ මේ වැඩකට යොදවන්න පුළුවන් මේ ස්වභාවයක් හිතේ නැහැ. ශ්‍රද්ධාවක් නැහැ. අන්න ඒ වෙලාවට අන්න බුදුගුණ භාවනාව බොහොම වටිනවා. අපි බුදුරජාණන් වහන්සේගේ විවිධ ගුණ මෙනෙහි කළා. අපේ හිත නැවතත් අවදි කරගන්නවා. නැවතත් මේ ධර්මයට හිත නම්ම ගන්නවා. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන සම්පහන්සණය කරනවා කියලා. මේ කියන්නේ හිත නිකන් අර පොඩි එකෙක් අඬනකොට කියන්නේ මේ පොඩි තට්ටුවක් දාලා බබා අඬන්න එපා බබා මං අර චොක්ලට් එකක් කරන් දෙන්නම් කියලා පොඩ්ඩක් කියන්නේ අන්න ඒ වගේ. දැන් මේ පොඩ්ඩක් හිත නලව ගන්නවා මේ බුදුගුණ භාවනාව කළා. හැබැයි මේ බුදුගුණ භාවනාව හරහා කෙලින්ම විපස්සනාවට යන්න නම් අමාරුයි. අපි බුදුගුණ භාවනාව භාවිතා කරන්නේ අර වගේ හිත වැටිච්ච හිත අඬන වෙලාවට නලව ගන්න තමයි හිත භාවිතා මේ බුදුගුණ භාවනාව පාවිච්චි කරන්නේ. ඊට පස්සේ හදාගත්ත හිත අන්න අපිට පහසුවෙන් ආනාපාන සතියට නැත්තම් පිම්බීම හැකිලීමට ඔය වගේ අර විපස්සනාවට පාදක වෙන මූල කර්මස්ථානෙට යොදවන්න පුළුවන්.
ඊළඟ ප්‍රශ්නය, ගෞරවනීය ස්වාමින් වහන්ස, භාවනාව තුළින් සමාධිය ඇතිවන ආකාරය පහදා දෙන්න. සමාධිය ඇතිවීමෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද? සෝවාන් ඵලයට පත්වීම සඳහා භාවනා කළ යුතුද? ධර්මදේශනා ඇසීමෙන් පමණක් සෝවාන් විය හැකිද? පහදා දෙන්න.
ඒක හොඳ ප්‍රශ්නයක්. එතකොට මුලින්ම අහන්නේ මුලින්ම අහුවේ මොකද්ද? මේ
භාවනාව තුළින් සමාධිය ඇතිවන ආකාරය පහදා දෙන්න. සමාධිය ඇතිවීමෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද?
හොඳයි. ඇත්තටම දැන් හුඟක් වෙලාවට අපි මේ සමාධියක් පස්සේ දුවන ගතියකුත් තියෙනවා. ඒක ඇත්තනම මේ සමහර වෙලාවට බාධාවක් වෙන්නත් පුළුවන්. මොකද අපි බලාපොරොත්තුත් තියගෙන සමාධියක්. දැන් අපේ ලොකු සායනාංශයේ ධම්මජීව සායනාංශයෙන් නම් ඕකට ඉතින් හොඳටම බනිනවා. මොකද මේ සමාධි පස්සේ දුවනවා කියලා. මොකද මේ දැන් විපස්සනාවේදී ඒ තරම්ම ඒ කියන්නේ එතනත් ප්‍රබල සමාධි හැදෙනවා. නමුත් එකපාරට ලොකු සමාධියක් අත්‍යවශ්‍ය නැහැ වැඩේට අත ගහන්න. දැන් අපි මෙහෙදී සාකච්ඡා කරන සූත්‍රයත් දැන් මේ ඉදිරියට ධර්මදේශනාවේදී සාකච්ඡා කරන්න යන සූත්‍රය ඒ සරියුත් මහරහතන් වහන්සේම කියන්නේ මේ කෙනෙක් සිල්වත් වුණා නම් අන්න එයාට විපස්සනාවක් වුණත් පටන් ගන්න හැකියාව තියෙනවා. සමාධිය හදා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. දැන් මේ බව තවත් තහවුරු වෙන ඔය මහසි සයඩෝ සාමින් වහන්සේ ඉදිරිපත් කරන මේ භාවනා ක්‍රමයේදී බොහොම නිරන්තර මෙනෙහි කිරීමක් පටන් අරගෙන ක්‍රමානුකූලව අන්න විපස්සනාවට නැඹුරු කරනවා. විපස්සනාවෙන් හදලා දෙනවා ෂණික සමාධියක්. කියන්නේ ෂණික සමාධියේ තියෙන වෙනස තමයි එතන අරමුණ ගැන සතිමත් වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ඔය සමාධිය කියලා දැන් මෙතන කතා කරන්නේ හුඟක් දෙනෙක් සමත සමාධියක. සමත සමාධියක තියෙන්නේ අපේ යම්සේ අපි ගත්ත අරමුණක් තියෙනවා. ඒක නිත්‍යයි කියලා හිතාගෙන ඒ අරමුණම නැවත හිතර දෙමින් අර බාහිර අරමුණු වලට යන ගතිය යන ප්‍රවණතාවය හිතින් අයින් කළා මේ එක අරමුණ තුල හිත එකඟ කරනවා. අන්න අපි සාමාන්‍යයෙන් කියනවා සමත සමාධියක් කියලා. මොකද අරමුණු දැන් අපේ හිත සාමාන්‍යයෙන් අපේ හිත අරමුණු දහසක හැසිරෙනවා. දහසක කියන්නේ දහසකුත් එකක්. කෝටි එක හරි කමන්නේ. ඒ අරමුණෙන් මේ අරමුණෙන් අරමුණ. ඉතින් මොහොතක් පාසා අරමුණු ගන්නවා. ඕකනේ අපේ සාමාන්‍ය පෘථග්ජන විදිහට අපි යන ක්‍රමේ හිතට එක බිඳුවක්වත් නිදහසක් නැහැ. අරමුණෙන් අරමුණට පැන යනවා. ඉතින් ඕක තත් ඔය தත්ත්වයේ තියෙද්දී මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන සත්‍යයක් දකින්න කිසිම හැකියාවක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන සත්‍ය දැක ගන්න නම් ඉතින් මේ වගේ කලබල හිතකින් බැරි නිසා යම් පමණක එකඟ බවක් අන්න හිතේ හදා ගන්න ඕනේ. ඒ එකඟ බව තමයි අපි මේ කො සමත පැත්තෙන් වේවා විපස්සනාවම හරහා දඟල්ලා හෝ වේවා මේක හදා ගන්න අපි උත්සාහවත් වෙනවා. අපි හිතමු දැන් ප්‍රශ්නෙටත් අදාළව සමත පැත්තකින් විස්තර කරනවා නම් අපි හිතමු දැන් බුදුගුණ භාවනාව ගැනත් අපි ඇහුවා. දැන් මේ බුදුගුණ භාවනාවම අරගෙන අපි මේක කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් තේරුම් ගත්තොත් දැන් අපි හිත මේ දුවන හැටි දුවන ස්වභාවය වළක්වන්න අපි මේ බුදුරජාන් වහන්සේගේ ගුණයක් තුල හිත මෙහෙයවනවා. අපි දැන් බුදුගුණ නමයක් තියෙනවානේ අපි අහලා තියෙන ප්‍රධාන බුදුගුණ නමයක හිත හසුරවනෝ හරියට නිකන් හැමතැනම දුවදුව හිටිය මේ කුළු මීමෙකුට කුළු හරකෙකුට වැටක් ගහලා දුන්නා වගේ දැන් මේ වැට ඇතුලේ ප්‍රදේශයේ විතරයි දැන් මේ හිත හැසිරෙන්නේ. ඒ වගේ දැන් මේ ಗುಣ නමය තුල හිත හසුරවනෝ දැන් හිතට වැඩක් තියෙනවා. හැබැයි අර තරම් අර පිට අරමුණු වල ගිහිල්ලා කෙලසෙන තරම් පිට අරමුණු වල ගිහිල්ලා මුලා වෙන තරම් මුලා වීමක් මෙතන නැහැ. මෙතන තියෙන්නේ බොහොම කුසල් අරමුණක්. මේ කුසල් අරමුණ තුල දැන් හිත හසුරවනෝ. හිත හසුරවන්න අන්න හිතේ යම් යම් ගුණ ධර්ම දියුණු වෙනවා. එයා සතුට වෙනවා. එයාගේ හිත එකඟ වෙනවා. මේ බුදු ගුණයක් කරහා තමන්ගේ යම් ගුණ ධර්ම දියුණු වෙනවා. හිතේ එකඟ බවක් වැඩෙනවා. ඉතින් අපිට ඕක තව තව තීව්‍ර කරන්න පුළුවන් මේ ගුණ නමය වෙනුවට. ඔන්න දැන් තමන් බොහොම කැමති ගුණ හතක් ගන්නවා. අඩු ගුණ පහක් ගන්නවා. ගුණ දෙකක් ගන්නවා. ගුණ එකක් ගන්නවා. දැන් මේ එක ගුණයක අන්න දැන් හිත පවත්වනවා. දැන් අර හරියට නිකන් අර ලොකු වැටක් ගහලා වැඩේ පටන් අරගෙන අන්තිමට වැට ටික පුංචි කරලා අර සතාව කොටු කරගත්තා වගේ. එක තැනකට නිකන් හිර කරගත්තා වගේ. දැන් මේ හිතත් ඔන්න දැන් එක බුදු ගුණයක දැන් එයා සතුටින් ඉන්නවා. ඔන්න අපි කියනවා සම්පත සමාධිය. මේ එක්තරා අන්දමක අපි සාමාන්‍යයෙන් කියන උපචාර සමාධියක් කියලා කියනවා. මේ එක අරමුණක හැබැයි හිත හොඳට নিমগ্ন වෙලා ඉන්නවා. සමත සමාධියක් කියලා කියනවා. ඉතින් විපස්සනාවේදී ඔයිට ටිකක් වෙනස්. විපස්සනාවේදී නම් අරමුණ වෙනස් වෙනවා. හැබැයි සතිය අඛණ්ඩව තියෙනවා. අරමුණ මොහොතක් පාසා වෙනස් වෙනවා. මේ අරමුණ වෙනස් වුණත් හිත වෙනත් අරමුණු වල යන්නේ නැතුව මේ වෙනස් වෙන අරමුණු දිහා බලාගනිමින් දැකගනිමින් ඒකට සහභාගීත් නොවි කියන්නේ පැත්තෙන් ඉඳන් බලාගෙනමින් ඔන්න මෙයා දෙනුවත් වෙනවා. මෙතන හරහත් ලොකු සමාධියක් දිනු වෙනවා. ඉතින් ඔය වගේ ඉතින් සමාධි පැත්ත ඉතින් එක එක පැත්තෙන් වෙනස් කරන්න විස්තර කරන්න පුළුවන්. ඉතින් අර ප්‍රශ්නේ නම් ඉතින් හුඟක් දෙනෙක් අහන ප්‍රශ්නයක් බණ අහලම සෝවාන් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් සමහර ගුරුවරු කියනවලු මෙහෙම. දැන් බණ අහලා සෝවාන් වෙන්න පුළුවන් නම් ඒ බණ ඉසලා අහලා බලන්නලු. සෝවන් වෙලා උනේ නැද්ද කියලා ඊට අනුව බලන්නලු. ඒ කියන්නේ දැන් බණ අහලා සෝවන් වෙනව නම්. ඒක දැන් බණ දැන් මොකක් හරි බණක් තියෙනවනේ නේද? ඒ බණ තමනුත් අහනවා. ඒතර අහලා බලන්න තමන් සෝවන් වුණාද කියලා. ඒක තමන්ටම නිකන් පරීක්ෂා කරන්න පුළුවන් නේද? ඉතින් එතකොට තමන්ටම තේරෙනවා මම මේ බණ ඇහුවා. මේක බණ ඇහුවාම සෝවන් වුණා කියලා දැන් කවුරු හරි කියලා තියෙනවා. දැන් මමත් අහලා බලනවා. ඒතර තමන්ටම පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ බණ මං ඇහුවා මම දැන් සෝවන්ද? අන්න මම චෙක් කරලා බලන්න පුළුවන්. සෝවන් නැත්තම් අන්න භවනා කරන්න පටන් ගන්නයි තියෙන්නේ. මොකද දැන් තවන් ඒ මට්ටමට දියුණුලා නැහැනේ නේද? ඒ නිසා අපි එකපාරටම අපිව අර ලොකුවට හිතාගන්න නරකයි. අපි මේ බුදුහාමුදුරන්ගේ කාලේ වැඩ සිටිය සරියුත් මහරහතන් වහන්සේගේ මට්ටමට අපිව දාගන්න නරකයි. අපි නිහතමානී වෙන්න ඕනේ අපි මේ අර බොහොම මේ සෑහෙන අවුරුදු 2600කට පස්සේ ඉන්න පිරිසක්. බොහොම කෙලෙස් බරිත පිරිසක්. කියලා අපි නිහතමානී වෙලා අපි තුල කෙලෙස් කඳු ගණන් තියෙනවා කියලා අපි තේරුම් අරගෙන ටික ටික මේක සුද්ධ කරන්න පටන් ගන්නවා නම් ඔය කියන දේවල් වෙයි ඉතින්. අපි ඉතින් කරන්න තියෙන්නේ බුද්ධ ගෞරවයෙන්, බුදුරයන් වහන්සේ ගැන විශ්වාසයෙන්, ධර්ම ගරුත්වයෙන් යුක්තව මේවා මේ එදාට විතරක් වළංගු දේවල් නෙමෙයි අදටත් වළංගු දේවල් කියලා තේරුම් අරගෙන හැකි සංඥාව ඇති කරගෙන වැඩේ පටන් ගන්නයි තියෙන්නේ. වැඩේ කරගෙන යනවා නම් වෙන්න තියෙන දේ ඒ අවස්ථාවේ හැටියට සිද්ධ වෙවි. අපි කියන අපි මේක මගේ කරගෙන මට ඕන විදිහට හසුරවන්න ගියොත් තමයි ওই ප්‍රශ්නේ එන්නේ. ඒ වෙනුවට අපි නිකන් බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කළා. ධර්ම රත්නයේ ජීවිතේ පූජා කළා. මේ යන ගමන මේක මේ බුදුහාමුදුරුවෝ විශ්වාසයෙන් කියපු දෙයක් ඔස්සේ මම දැන් මේ කටයුතු කරන්නේ. කිනේ විශ්වාසය ඇති කරගෙන මේ වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. පුර තමන්ටම ටික ටික තේරෙවි තමන්ගේ කෙලෙස් අඩු වෙන හැටි. මොකද කෙලෙස් තියෙද්දී rahat වෙන්න බෑනේ නේද? ඒ නිසා අපි ඒ මට්ටම් වලට එන්න නම් ටික ටික ඉතින් අපි තුල මේ කෙලෙස් දුරු වෙන්න ඕනේ. ඉතින් ওই වගේ ගමනක් තමයි ඉතින් යන්න තියෙන්නේ. හොඳයි.
ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස නිවන් දැකීම සඳහා යෝගාවචරයා විසින් කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා යන ක්‍රම හතරම අනුගමනය කළ යුතුයද? තෙරුවන් සරණයි.
ඔව් ඒකනම් ඍජු පිළිතුරක් අපිට හම්බ වෙනවා සතිපට්ඨාන සංයුත්තේ. සතිපට්ඨාන සංයුක්තය තියෙනවා සංයුක්ත නිකායේ. ඒකේ තියෙනවා පදේශ සූත්‍රය කියලා සූත්‍රයක්. ඒකෙදී මට මතක විදිහට මේ බද්දිය කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් කෙසේ නමුත් ඒ කියන්නේ ඒ සූත්‍රයේ අන්තර්ගතය ගැන කියනවා නම් ඒකෙදී පැහැදිලිවම කියනවා මේ සතර අනුපස්සනාව වලින් එක අනුපස්සනාවක් හොඳින් ප්‍රගුණ කළා නම් සෝවාන් වෙන්න පුළුවන් කියලා. හැබැයි රහත් වෙන්න නම් මේ හතරෙම හොඳ වැටහීමක් හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ බව ඒ සූත්‍රය සඳහන් වෙනවා. පදේශ සූත්‍රයේදී කියන්නේ මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් එකක් හොඳට ප්‍රගුණ කරා නම් අන්න ඒ තුලින් සේක මට්ටමකටපත් වෙන්න පුළුවන්. ඊට සාමන්ත සූත්‍රය කියලා තියෙනවා තවත් ඒ ළඟම සූත්‍රයක්. ඒ සූත්‍රය කියනවා යම්සි කෙනෙක් මේ හතරම හොඳට පුහුණුවක් එහෙම නැත්නම් හොඳ නිපුණත්වයක් ලැබලා තියෙනවා නම් ඒ හරහා අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් බව තමයි මේ සූත්‍ර වලින් සඳහන් වෙන්නේ. ඒ අනුව ඉතින් අපිට තේරෙනවා. එතකොට මේ ඉතාලම කියන්නේ එකක් හොඳට භාවිතා කරා නම් එකක් Tamange gedara wage කරගත්තා නම් Tamanta හොඳම හුරු දේවවට පත් කරගත්තා නම් අන්න ඒ හරහා ලොකු දුරක් යන්න පුළුවන්. හැබැයි Tamange බුදුරජාණන් වහන්සේ පෙන්වන ඉහළම පරමාර්ථය ඉහළම මට්ටමකට යන්න නම් මේ හතරෙම ලොකු නිපුණතාවයක් ලබා ගන්න ඕනේ. ඒකත් ඉතින් මේ මාර්ගයේ යනකොට ටික වෙන දෙයක්. ඕක අපිට දැන් අපේ අපි පොතෙන් පතෙන් දැකගත්ත පමණින් මම මෙන්න මේකම කරනවායි කියලා යනවට වඩා ටික ටික මේ ධර්මතා දියුණු කරනකොට චිත්ත නියාම වශයෙන් මේව වැඩෙන්න ගන්නවා. මේව නියම ධර්මතා වශයෙන් වැඩෙන්න ගන්නවා. අපි ඒකට උදව් කරනවා නම් අපි මේකේ අපිට ඕන විදිහට හසුරවන්න යන්නේ නැතුව ඒ බොහොම ඒවට ස්වාභාවිකව වැඩෙන්න ඉඩ දෙනවා නම් අපේ මේ සංසාරික පුරුදුත් එක්ක මේවා ඒ තැන් වලට යොමු කරાવી. එතකොට අපි පුරුදුලා තියෙන්නේ අපි තුමු කාය අනුපස්සනා පැත්තර නම් බොහොම ගැඹුරින් අන්න ඒ පැත්තෙන් අපේ හිත හොඳට වැඩෙන්න ගනීවි. අපිට හුඟක් ලොකු يعني කැමැත්තක් තියෙන වේදනානුපස්සනා පැත්තකින් නම් අන්න වේදනානුපස්සනා පැත්තෙන් අපි බහුලව නිරත වෙමින් අන්න ඒකේ ලොකු නිපුණත්වයක් පරිචයක් ලබා ගන්න ඉඩ තියෙනවා. ඉතින් අපි ඒවා ඉතින් අපි එක එක කෙනාගේ ගති ලක්ෂණ අපි ඔක්කොමලටම මෙන්න මේකෙන් මෙයන් ඕනේ කියලා කියන්න අමාරුයි. නමුත් හැබැයි සාමාන්‍යයෙන් කායानुපස්සනාවෙන් තමයි පටන් ගන්න ලේසි. ඒ නිසා සාමාන්‍යයෙන් භාවනා ගුරු සාමීන් වහන්සේලා අපි යොමු කරන අය නිසා කායानुපස්සනාවට මොකද කායानुපස්සනාව මේ තියෙන දෙයක් එක්ක එහෙම නැත්නම් හොඳට රළුව ඕලාරිකව වැටෙන දෙයක් එක්ක පටන් ගන්නවා. එතකොට එතනින් අපිට මේ භාවනාවට බැස ගන්න පහසුයි.
ඊළඟ ප්‍රශ්නය කියවන්නත් ටිකක් අමාරුයි. ඒ වගේම අපිට විනාඩි 6ක් විතර කාලයක් තමයි තියෙන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ සංඛාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිබ්බාන යන පංචවිද නෙය්‍ය මණ්ඩලයේ කුමක් දැයි කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
මට නම් එච්චරම ගැඹුරු ධර්ම ඥානයක් නැහැ. ඔය බුදුයන් වහන්සේගේ අර සර්වඥතා ඥානයේ කොටස් වශයෙන් තමයි ඒවා පෙන්වන්නේ. මේ සංඛාර විකාර සංකත ඔය විදිහට අර පස් ආකාරයක ප්‍රදේශ පහක් ගැන කියන්නේ කෙල පැමිණි නුවණක්. ඒ නුවණ බුදුයන් වහන්සේගේ නුවණ යදුවනම් ආයි ඒකේ අන්තයක් නැහැ. තියෙන ਸਰව ප්‍රකාරයෙන්ම අන්න දැකගැනීමේ හැකියාව බුදුයන් වහන්සේට තියෙනවා කියනවා. ඒක එකක් ඉතින් පැහැදිලි කරන්න නම් අමාරුයි. ඉතින් සංඛාර කියන්නේ මෙන්න මේකයි කියලා ඉතින් යම් දල වශයෙන් කියන්න පුළුවන්. ඉතින් බුද්ධ ගෞරවය ඇති කරගන්න ඉතින් ඔය වගේ දේවල් හොඳයි. මොකද ඉතින් අපිට වඩා ලොකු මට්ටමක බුදුහාමුදුරු ඉන්නේ. මොකද බුදුයන් වහන්සේ කියන්නේ අර සියල්ල දක්නා නුවණින් කියන්නේ විවිධාකාර පැති තමන්ම බොහොම දුෂ්කරව අධ්‍යයනය කළා, පරීක්ෂා කළා, තමන්ම ලක් කරලා ඒවට තමයි මේ මාර්ගය පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් දුෂ්කර ක්‍රියා කරපු කාලයම ඇත්තරම ගත්තාම බුදුයන් වහන්සේ කරපු ආර්ය පරිශ්‍රණය බොහොම සංවේදී විදිහට විස්තර කරපු දැන් තියෙනවා. කියලා අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් අපිට තියන යන්න තියෙන පාර හරි පහසුයි. මොකද උන්වහන්සේ වරදින්න පුළුවන් පාරවල් වලත් ගිහිල්ලා මේක වැරදි කියලා තේරුම් ගන්න තියෙනවා. අපිට ආයෙ දැන් වරදින්න දෙයක් නැහැ. මොකද උන්වහන්සේ තේරුම් අරගෙන මෙන්න මේ පාරේ ගියොත් වැරදි. මෙන්න මේ පාරෙම එනින්දා යන්න ඕනේ කියලා තමයි මේ නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයක් දේශනා කරන්නේ. ඉතින් අපි මේ බුද්ධ ගෞරවයෙන් උන්වහන්සේගේ සර්වඥතා ඥානය පිළි අරගෙන මේ පාරේ යන්න හදනවා නම් ඉතින් අපිට යන්න පාරක් තියෙනවා. මොකද උන්වහන්සේනේ අපේ ශාස්ත්‍රඥ උන්වහන්සේ නේද? ඉතින් මේ බුද්ධ ගෞරවයෙන් මේ පාරේ යන්නයි තියෙන්නේ. මොකද ඒ උන්වහන්සේ දැනගත්ත ඔක්කොම ටික දැනගන්න ගියොත් නම් ඉතින් මේ කල්පෙදි කරන්න හම්බ වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් මේකත් මේ වෙලාව හංගවන්න මොකද කොහෙද නතර වුණා. එහෙනම් අපි නැවතත් දැන් අපි දවල් දානේ සඳහා මේ භාවනා වැඩසටහන නතර කරනවා. නැවතත් දවල් 1ට නේද මෙතන 1ටද? 1ට පරයන්ක භාවනාවකට. එකේ ඉඳන් දෙක දක්වා පරයන්ක භාවනාවක් තියෙනවා. ඊළඟට දෙකේ ඉඳන් තුන දක්වා සක්මන් භාවනාවක් තියෙනවා. නැවතත් අපි මේ ස්ථානයේ 3:15ට විතර වගේ 3:30ට 3:15ට විතර වගේ ධර්ම දේශනාව සඳහා සූදානම් වෙමු. මුණ ගැසෙමු. හොඳයි. ඒ සියලු දෙනාටම තෙරුවන් සරණයි.